උසස් පෙළ ජීවිද්‍යාව විෂයේ නිපුණතා මට්ටම 1.12 ජීවි ලෝකයේ ස්වභාවය සහ සංවිධාන රටා පිළිබඳව සමාලෝචනය. මේ යටතේ අපිට කතා කරන්න තියෙනවා ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ මොනවාද කියලා. ඔයාලා දන්නවා ඉතාමත්ම සරල ජීවියාගේ ඉඳලා සංකීර්ණ ජීවියා දක්වා සියලුම ජීවීන් තමන්ගේ පැවැත්ම සඳහා නිශ්චිත වූ නොයෙකුත් කාර්යන් ඉටු කරගනු ලබන බව. ඉතින් මෙම ලක්ෂණ ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. ජීවිද්‍යාවේදී අපි කතා කරනවා ජීවින් සතු ලාක්ෂණික ලක්ෂණ 7ක් පිළිබඳව. මේ ලක්ෂණ 7 සියලුම ජීවීන් එකවර එහෙම නැත්නම් ජීවන චක්‍රයේ කුමන අවස්ථාවක හෝ පෙන්නුම් කරනවා. පුතේ ඔයාලා දන්නවා ජීවි ලෝකයේ ජීවීන් ආකාර දෙකයි. එකක් තමයි ඒකසෛලික ජීවීන්. එම ජීවීනුත් මෙම ලක්ෂණ පෙන්වනවා. ඒ වගේම මිනිසා ඇන්තෝෆයිටා ශාක වගේ විශාල බහුසෛලික සංකීර්ණ ජීවීන්. මෙම ජීවීනුත් මෙම ලක්ෂණ පෙන්වනවා. නමුත් අජීවීන් මෙම ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මෙම ලක්ෂණ එකක් හෝ කීපයක් සමහර වෙලාවට පෙන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ස්පටිකවල වර්ධනය. ඕනෑම ස්පටිකයකට පුළුවන් තමන්ගේ ප්‍රමාණය තරමක් වැඩි කරගන්න. ඒ වගේම තරංගවල චලනය. අන්න ඒ වගේ ලක්ෂණ තරමක් දුරට අර අපි කතා කරන ජීවින් සතු ලාක්ෂණික ලක්ෂණවලට සමානයි. අපි දැන් බලමු මෙම ලක්ෂණ මොනවද කියලා. මෙම ලක්ෂණ 7 ගැන මම ඔයගලන්ට කියන්නම්. මේ ලක්ෂණ 7 ප්‍රකාශ කරන්න අනුපිළිවෙලක් අවශ්‍ය නැහැ. විභාගයේදී ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ජීවින් සතු ලක්ෂණ ලාක්ෂණික ලක්ෂණ මොනවද කියලා ඕගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනි. ලාක්ෂණික ලක්ෂණ 7ක් තියෙනවා. ඒ 7 තමයි මේ කියලා. මම කියන්නම් ඉස්සෙල්ලාම පළවෙනි එක තමයි ක්‍රමවත් බව හා සංවිධානය. දෙවැනි එක පරිවෘතිය. 3 වර්ධනය සහ විකසනය. 4 උද්දීප්තතාවය හා සමායෝජනය. 5 අනුවර්තනය. 6 ප්‍රජනනය. 7 ආවේණිය සහ පරිණාමය. අපි දැන් බලමු මේ වේලාව තුල එකිනෙක විග්‍රහ කරන්න. පළවෙනියටම ක්‍රමවත් බව හා සංවිධානය. ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් ඉතාමත්ම කාර්යක්ෂමතාවයකින් යුක්තව පවත්ව ගන්න නම් ඒකේ අණුක මට්ටමේ ඉඳලා ජෛව ගෝලයේ දක්වාම ක්‍රමවත් බවක් හා සංවිධානයක් තියෙන්න ඕනේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපේ ඇස. බලන්න ඇසේ තියෙන ක්‍රමවත් බව හා සංවිධානය. ඇස දෘෂ්ටිය සඳහා වැදගත් වෙන අපේ ප්‍රතිග්‍රාහක අවයවය. තව උදාහරණයක් තමයි ශාකපත්‍රය. ශාකපත්‍රයක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා සූර්යාලෝකය අවශෝෂණය කරනවා, ප්‍රභාසංශ්ලේෂණය සිදු කරනවා, ජලය වාෂ්ප කරලා උත්සේදනය සිදු කරනවා. ඒතර කාර්යයන් කීයක් එයා එකවර සිද්ධ කරනවද? ඒ එයාගේ තියෙන ක්‍රමවත් බව හා සංවිධානය නිසා. පුතේ ඔයාලා දන්නවා ජීවීන් අණුක මට්ටමේ ඉඳලා ජෛව ගෝලය දක්වාම ඉතාමත්ම ක්‍රමවත් සංවිධානය වෙලා තියෙනවා කියලා. අපි මේ පිළිවෙල ගත්තොත් ඉස්සෙල්ලාම අණුක මට්ටමේ සංවිධානයක් තියෙනවා. අණු එකතු වෙලා ඊළඟට ඉන්ද්‍රිකා මට්ටමට, ඊළඟට සෛලේ මට්ටම දක්වා ගමන් කරනවා. සෛලය තමයි පුතේ ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකක. ඊට පස්සේ සෛල සමූහයක් එකතු වෙලා පටක, පටක එකතු වෙලා අවයව, අවයව එකතු වෙලා අවයව පද්ධති, අවයව පද්ධති සමූහය ජීවියා බවට පත් වෙනවා. එකම විශේෂී ජීවීන් සමූහයක් එකතු වෙලා ගහණයක් හදනවා. ගහන සමූහයක් ප්‍රජාව, ප්‍රජාව ඊට පස්සේ පරිසර පද්ධතිය බවට පත් වෙනවා. පරිසර පද්ධති සියල්ලගේම එකතුව අපි කියනවා ජෛව ගෝලය කියලා. බලන්න කොයිතරම් ක්‍රමවත් බවක් හා සංවිධානයක් තියෙනවද. ඔයාලා දන්නවා මේ ජෛව ගෝලය කොයිතරම් ස්ථායි කොටසක්ද කියලා. ඉතින් මේ ස්ථායි බවට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා මේ ක්‍රමවත් බව හා සංවිධානය. අපි ඊළඟට බලමු ලක්ෂණය පරිවෘතිය. පරිවෘතිය කියලා පොතේ කියන්නේ ජීවියෙක් තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවලියන්ගේ එකතුව. ජීවියෙකුගේ දේහය තුළ නොයෙකුත් රසායනික ක්‍රියාවලියන් සිදුවෙනවා. ඒ ක්‍රියාවලියන් ආකාර දෙකකට අපි වෙන් කරනවා. එකක් තමයි සංවෘතිය. ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. නිදහස් ශක්තිය අවශෝෂණය කරලා සරල අණු පරිවර්තනය වෙනවා සංකීර්ණ අණු බවට. එතෙන්දී ශක්තිය අවශෝෂණය වන ප්‍රතික්‍රියාවක් තමයි සිදුවෙන්නේ. හොඳම උදාහරණය තමයි ශාකවල සිදුවන ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණ කියන පරිවෘතීය ක්‍රියාව මත තමයි සියලුම ජීවීන් යැපෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් ජලය අණු 6ක් සමග එකතු වෙලා සූර්ය ශක්තිය අවශෝෂණය කරගෙන ග්ලූකෝස් අණුවක් සහ ඔක්සිජන් අණු 6ක් වායුගෝලයට නිදහස් කරන එක. ඉතින් බලන්න කොයිතරම් වැදගත් පරිවෘතික ක්‍රියාවක්ද කියලා. ඒ ඔක්සිජන් මත තමයි සියලුම සජීවීන් යැපෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ හදන ඒ ග්ලූකෝස් සියලුම විෂම පෝෂකයන්ගේ ආහාර ප්‍රභවය. ඊළඟ පරිවෘතික ආකාරය තමයි අපවෘතිය. අපි අපේ දේහය තුළට ආහාර ගත්තට පස්සේ අපේ දේහය තුළ සිදුවෙනවා සෛලීය ශ්වසනය කියලා එකක්. ඔක්සිජන් තියෙන වෙලාවට සෛලීය ශ්වසනය සිදුවෙන්නේ. මේ ක්‍රියාවලිය පරිවෘතියේ එන අපවෘතික ක්‍රියාවක්. එතෙන්දී සංකීර්ණ අණු සරල අණුවලට බිඳ හෙළලා ශක්තිය නිදහස් කරනවා. එම ශක්තියෙන් තමයි අපේ සමස්ත ජීව ක්‍රියා සිදුවෙන්නේ. එතෙන්දී අපි රසායනික ප්‍රතික්‍රියාව ගත්තොත් ග්ලූකෝස් අණුවක් ඔක්සිජන් අණු 6ක් සමග එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් සහ ජල අණු 6ක් නිදහස් කරනවා. ශක්තිය ATP වශයෙන් මුදා හරිනවා. ශක්තිය නිදහස් කරන නිසා අපි කියනවා ශක්තිදායක ප්‍රතික්‍රියාවක් කියලා. එහෙමනම් සියලුම ජීවීන් පරිවෘතිය නම් ලාක්ෂණික ලක්ෂණය පෙන්වනවා. මීළඟ ලක්ෂණය වර්ධනය සහ විකසනය. සෑම ජීවියෙක්ම පුතේ ආරම්භ වෙන්නේ තනි සෛලයකින්. ඒ තනි සෛලික ජීවියා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා විකසනය වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට ප්‍රජනනයේදී ශුක්‍රාණුවක් ඩිම්බයක් එක්ක එකතු වෙලා ද්විගුණ යුක්තාණුවක් හදනවා. ඒ සෑදෙන යුක්තාණුව තමයි බහුසෛලික ජීවියා බවට වර්ධනය සහ විකසනය සිදුවෙන්නේ. වර්ධනය. වර්ධනය පුතේ ස්ථිරයි. එහෙම නැත්නම් අප්‍රතිවර්තයයි. අපි වර්ධනය අර්ථ දක්වන්නේ ජීවිකුගේ එහෙම නැත්නම් ජීවි ද්‍රව්‍යවල වියලි ස්කන්ධයේ සිදුවන අප්‍රතිවර්තය වැඩිවීම. ඒ කියන්නේ ස්ථිර වැඩිවීම. අපි මෙතන වියලි ස්කන්ධය කියලා ගන්නේ එම ජීවි ද්‍රව්‍යවල ජලය නොමැතිව කියවෙන වියලි ස්කන්ධය. එහෙම ගන්න හේතුව ජලය ජීවි ද්‍රව්‍යයක වියලි බර කියවෙනකොට ගන්නේ නැහැ. ජලය විචල්‍ය සාධකයක්. ඒක නිසා ජලය ඉවත් කරලා තමයි ස්කන්ධය කිරාගන්නේ. විකසනය. විකසනයත් ස්ථිර වෙනස්කමක්. ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන සියලුම අප්‍රතිවර්තය වෙනස් වීම. ජීවියෙක් තම ජීවිත කාලය ගත කරනකොට එයාගේ වර්ධනයයි විකසනයයි අනුගාමීව සිදුවෙනවා. ඉතින් පුතේ, වර්ධනය සහ විකසනය සියලුම ජීවීන් පෙන්වන ලාක්ෂණික ලක්ෂණයක්. අපි ඊළඟට බලමු උද්දීප්තතාවය සහ සමායෝජනය. ඔයාලා දන්නම අපි හැමෝම බාහිර පරිසරයෙන්, ඒ වගේම අභ්‍යන්තර දේහය තුළ උත්තේජ ලබා ගන්නවා. ඒ උත්තේජ ලබා ගන්න අපි සතුව තියෙනවා ප්‍රතිග්‍රාහක. උදාහරණයක් හැටියට අපේ ඇස දෘෂ්ටිය, අපේ කන ශ්‍රවණය ප්‍රතිග්‍රහණය කරනවා. ඒ වගේම ඒ උත්තේජ ලබාගෙන අපි ඒවට නිවැරදි ප්‍රතිචාර දක්වනවා. එහෙමනම් උද්දීප්තතාවය සහ සමායෝජනය කියන්නේ බාහිර සහ අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවයි. අපි ඇවිදින්නේ, අපි දුවන්නේ, අපි ලියන්නේ, අපි අහන්නේ, ඒ හැමදේම කරන්නේ උද්දීප්තතාවය සහ සමායෝජනයේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට පුතේ, අපේ චලන, ඔගොල්ලෝ දන්නවා පේශි, අස්ථි, ඒ සියල්ලම එකතු වෙලා දක්වන ක්‍රියාවක්. එහෙමනම් උද්දීප්තතාවය සහ සමායෝජනය දක්වන්න අපේ පේශි, අස්ථි, ස්නායු පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය, ඒ සියල්ලම වැදගත් වෙනවා. මීළඟ ලාක්ෂණික ලක්ෂණය තමයි අනුවර්තනය. අනුවර්තනය කියලා කියන්නේ ජීවියෙක් තමා ජීවත් වන සුවිශේෂ පරිසරයට අනුකූලව එයාගේ පැවැත්ම, එයාගේ ප්‍රජනනය සඳහා අනුබල දෙන ව්‍යුහමය, කායි කර්මීය සහ චර්යාත්මක වෙනස්කම්. ව්‍යුහමය වෙනස්කම් සාමාන්‍ය ජීවියෙකුගේ පේන්න තියෙන, එහෙමනම් ව්‍යුහයේ සිදුවන වෙනස්කම් තමයි අපි කියන්නේ ව්‍යුහමය අනුවර්තන කියලා. කායි කර්මීය වෙනස්කම්, කායි කර්මීය වෙනස්කම් අපිට බාහිරව පේන්නේ නැහැ. ජීවියා කෘත්‍යාත්මකව දක්වන අනුවර්තන. උදාහරණයක් හැටියට ඔයාලා දන්නවා චලතාපී ජීවීන් ඉන්නවා. චලතාපීන් කියලා කියන්නේ පරිසරයේ උෂ්ණත්වයට අනුව තමාගේ දේහ උෂ්ණත්වය වෙනස් කරන ජීවීන්. ඉතින් ඒගොල්ලෝ පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ දේහ උෂ්ණත්වයත් වැඩි කරගන්නවා. පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනකොට ඒගොල්ලන්ගේ දේහ උෂ්ණත්වය අඩු කරගන්නවා. අන්න කායි කර්මීය අනුවර්තනයක්. චර්යාමය අනුවර්තන. චර්යාව කියලා කියන්නේ පුතේ හැසිරීම. උදාහරණයක් හැටියට මාළුවා ජලච. එයා චර්යාත්මකව ජලච පරිසරයට අනුවර්තනය වෙලා ඉන්නේ. අපි භෞමික ජීවීන්. අපි අනුවර්තනය වෙලා ඉන්නේ භෞමික පරිසරයකට. එහෙමනම් සියලුම ජීවීන් ව්‍යුහමය, කායි කර්මීය සහ චර්යාත්මක අනුවර්තන පෙන්වනවා. අපි අනුවර්තනය තවත් උදාහරණ කීපයකින් පැහැදිලි කරගමු. ඔගොල්ලෝ දන්නවා ශුෂ්ක රූපී ප්‍රදේශවල, ඒ කියන්නේ තාමත්ම වියලි ප්‍රදේශවල තාමත්ම අධික උෂ්ණත්වයක් පවතිනවා. එතකොට ශාකවල ජලය විශාල පරිමාවක් වාෂ්ප වෙන්න බලනවා. එහෙම නැත්නම් උත්සේදනය වෙන්න බලනවා. මේ ශාක ගොඩක් අනුවර්තන දක්වනවා. ඒ තමයි උත්සේදනය අවම කරගන්න පුටිකා ගිලිලා තියෙනවා. පුටිකා කියලා කියන්නේ ශාකයක ජල වාෂ්ප ඉවත් වීමට තියෙන සිදුරු. මේ සිදුරු පාලනය කරගන්න පාලක සෛල තියෙනවා. ඉතින් ශුෂ්ක රූපී ශාකවල මේ පුටිකා ගිලිලා තියෙන්නේ. ඒ කියන්නේ ශාක දේහයේ ඇතුළතට වෙන්න තියෙන්නේ. පත්‍රයක නම් පත්‍රයේ ඇතුළතට වෙන්න තියෙන්නේ. එතකොට උත්සේදනය පාලනය කරගන්න පුළුවන්. තව ඉතාමත්ම හොඳ අනුවර්තනයක් තමයි කඩුලාන ශාක දක්වන ජලාභුජ ප්‍රරෝහණය. ඔයාලා දන්නවා කඩුලාන ශාක වැවෙන්නේ මුහුදු අයිනේ, එහෙම නැත්නම් කරදිය ආශ්‍රිතව. හැම වෙලෙම කඩුලාන ආශ්‍රිත පරිසරයේ ජලය කරදිය මිරිදිය මිශ්‍රණයක්, එහෙම නැත්නම් කිවුල්දිය. ඉතින් කඩොලාන ශාකයක බීජයක් අර කිවුල්දියට වැටුණොත් සමහර වෙලාවට ප්‍රරෝහණය වෙන්නේ නැහැ. ඒකට හේතුව අධික ලවණතාවය. ඉතින් සමහර කඩොලාන ශාක මෙම බීජ තම මෞෂාකයේ මතදීම ප්‍රරෝහණය සිදු කරනවා. ඒකට අපි කියන්නේ ජලාභුජ ප්‍රරෝහණය. ඉතින් අර ලපටි බීජ පැලය ඊට පස්සේ අර උපස්තරයට වැටෙනවා. දැන් එයාට පැලවෙන්න ලේසි. තව උදාහරණයක් තමයි ඔයගොලු දන්නවා කාන්තාරේ වාසය කරන සතෙක් ඔටුවා. ඔටුවාගේ පාදය පැතලි. මොකද එයා අඩිය තියන්නේ වැල්ලේ. ඉතින් පාදේ උල් වුණා නම් අර වැල්ල හාරගෙන යනවා. ඒ නිසා පැතලි පාදයක් දරන ජීවීන් තමයි එයාලා. අපි ඊළඟ ලක්ෂණය බලමු. ප්‍රජනනය. ප්‍රජනනය කියලා කියන්නේ ජීවි විශේෂයක් අඛණ්ඩව තමාගේ පැවැත්ම තහවුරු කරගන්න නම් ජනිතයන් බිහි කරන්න ඕනේ. එම ජනිතයන් තමන්ගේ පරම්පරාව කියලා අපි හඳුන්වනවා. ප්‍රජනනයක් සිදුවෙන්නේ නැතුව තමන්ගේ පරම්පරාව පවත්වාගෙන යන්න බෑ. ඉතින් ජීවි ලෝකයේ ප්‍රජනන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අලිංගික ප්‍රජනනය. එහිදී තනි ජීවියෙකුට ජනිතයන් බිහි කිරීමේ හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට සත්ත්ව ලෝකයේ පහත් ජීවීන් අලිංගික ප්‍රජනනය දක්වනවා. ශාක ලෝකේ නම් ගොඩක් ශාක අලිංගික ප්‍රජනනය දක්වනවා. දෙවැනි ප්‍රජනන ආකාරය තමයි ලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනයේදී අනිවාර්යෙන්ම ජන්මාණු හාවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ ජායා ජන්මාණුවක් සහ පුං ජන්මාණුවක් හාවීම සිදු වෙනවා. ඉතින් සියලුම ජීවීන් මෙම ක්‍රම දෙකින් එකකට ප්‍රජනනය සිදු කරනවා. ජීවීන්ගේ අවසාන ලාක්ෂණික ලක්ෂණය තමයි ආවේණිය සහ පරිණාමය. ඔයාලා දන්නවා ජීවීන්ට තියෙනවා ජාන කියලා සංඝටකයක්. ජාන කියලා කියන්නේ පුතේ ජීවිකුගේ කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක සහ චර්යාත්මක ලක්ෂණ පාලනය කරන ඒකක. උදාහරණයක් ඇටියට අපේ උස, අපේ හමේ වර්ණය, අපේ බුද්ධිය, අපේ කෙස්වල වර්ණය, ඒ අනාදි වශයෙන් අපේ තියෙනවා ආවේණික ලක්ෂණ. මේ ලක්ෂණ පාලනය කරන්නේ ජාන මගින්. මේ ජානය තමයි පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ අරන් යන ඒකකය. ආවේණියේදී සිදුවෙන්නේ මේ ජාන පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම. අපි ජානවලට කියනවා ප්‍රවේණික ද්‍රව්‍ය කියලා. ඉතින් සමහර වෙලාවට මෙම ප්‍රවේණික ද්‍රව්‍යවල නොයෙකුත් විකරණය වීම සිදුවෙන්න පුළුවන්. එම විකරණය වීම අපි හඳුන්වන්නේ පරිණාමික ක්‍රියාවලියන් කියලා. ඉතින් කාලයත් සමගම ප්‍රවේණික ද්‍රව්‍යවල විකරණ සිදුවෙමින් පරිණාමය වෙන්න පුළුවන්. අපි කතා කරා ඔයාලට මතක ඇති අපි සම්භවය වුණේ බැක්ටීරියාවෙක් හැටියට. එදා සම්භවය වෙච්ච ඒ බැක්ටීරියාව තමයි ප්‍රවේණික ද්‍රව්‍ය වෙනස් කරමින් අද ජෛව ලෝකයේ සිටින මේ සියලුම උසස් ජීවීන් පරිණාමය කරලා තියන්නේ. ඒ නිසා ජීවීන් සතු ඉතාමත්ම උසස් ලාක්ෂණික ලක්ෂණයක් තමයි මේ ආවේණිය සහ පරිණාමය කියන්නේ. අපේ පළවෙනි ඒකකය අවසාන නිසා අපි බලමු ප්‍රශ්නයකට පිළිතුරු සපයන ආකාරය. මේ කොටසින් ගොඩක් වෙලාවට එන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ MCQ එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්නවලදී නිවැරදි පිළිතුරු එකක් පමණක් සහිත වර්ණ පහක් දකින්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ මේ කොටසේ තියෙන සියලුම විෂය කරුණු නිවැරදිව දැනගත යුතුයි. ව්‍යුහගත රචනා ප්‍රශ්නවලදී අසන ලද ප්‍රශ්නයට නිවැරදි පිළිතුර දීලා තියෙන තැන ලියන්න ඕනි. එතෙන්දි සමහර වෙලාවට අපින් අහනවා අර්ථ දැක්වීම. අපි අර්ථ දැක්වීම සඳහා සම්පූර්ණ නිවැරදි පිළිතුරු බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් හැටියට ඔගොල්ලන්ගෙන් ඇහුවොත් සාභාවික සම්පත් යනු මොනවාද? එතකොට ඔගොල්ලෝ නිවැරදි පිළිතුරක් ලබා දෙන්න ඕනි. එදිනෙදා ජීවිතයට සහ ආර්ථික සංවර්ධනයට භාවිතා වන සාභාවිකව හමුවන ද්‍රව්‍ය සහ ශක්තීන්වල ප්‍රභව වේ. ඉතින් අන්න ඒ නිසා අර්ථ දැක්වීම වලට ලකුණු කොටස් වලට බෙදෙන්නේ නැහැ. සම්පූර්ණ ලකුණු කොටසම ලබා ගන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අර්ථ දැක්වීමට ලකුණු 5ක් දෙනවා නම් සම්පූර්ණ අර්ථ දැක්වීම තියෙනවා නම් විතරයි 5ක් දෙන්නේ. නැත්නම් 0යි. ඉතින් ඒ වගේම අපි අද කතා කරපු ලාක්ෂණික ලක්ෂණ ගැන කියනකොට සමහර ලක්ෂණ කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ කොටස් දෙකම නැත්නම් ඒ ලක්ෂණය ප්‍රකාශ වෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ක්‍රමවත් බව හා සංවිධානය. දැන් හිතන්න ඕගොල්ලෝ ක්‍රමවත් බව කියලා විතරක් ලියලා තියෙනවා කියලා ලකුණු දෙන්න බෑ. වර්ධනය සහ විකසනය. ඕගොල්ලෝ ලියලා තිනවා වර්ධනය කියලා විතරක් ලකුණු දෙන්න බෑ. වර්ධනය සහ විකසනය කියන දෙකේ එකතුවම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි උද්දීප්තතාවය සහ සමායෝජනය, ආවේණිය සහ පරිණාමය. ඒ නිසා ඒවා නිවැරදිව මතක තියාගන්න.